பிரபல சுசில் பிரேமஜெயந்த்.
கரு முலாசனாருட மந்திரித்துமணி, அது அப்பி மே விசாஸ் வாங்க யோஜனா பிலிபந்தவர்.
கரு முலாசனாருட மந்திரித்துமணி, கௌரவனிய அதுரலிய ரத்ன சுவாமின் வாஹன்சேட்டி தாம துவேசசாகத்தில் கதாகரார் சிட்னி மந்திரித்துமா.
You continue. Honorable member. What's the point of order?
Ikke kade.
Kiyanda ko.
Me garu mulasane me sabhapatthumani Lankave vadima charitha gathane karanne Lankave vadima pirisara apahasa karana mantri wala thama Vimal Wirahansa.
Point of order. Honorable member.
Garu
Honorable Minister, continue. Order, please. Karu Mandiri Tuma. Honorable Minister, Qatar. Honorable Minister.
Garu, Gulasananda Mandiri Tumani, Ada, Mema Vishasa Bangi Vajanava, Idripat Kara, Tibena Padanama, Itama Ketting, Vistara Kalla, මම බලාපොරොත්තු වෙන එකේ හරය සඳහා පැමිණෙන්නට දැන් මේ සඳහා මම ප්‍රයෝගී කරගෙන තිබෙන්නේ මේ ප්‍රසූත කාරණේ කරුණු 13ක් පදනම් වෙලා තිබෙන්නා වූ 2015 පෙබරවාරි 27 වෙනිදා සිදු වූ මහා බැංකුවේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පළවෙනි කෝප් කමිටුවේ හිටපු සමාජිකෙක් හැටියට නමුත් වාර්තාව ඉදිරිපත් කරන්න බැරුණා පාර්ලිමේන්තුව විසුරා හැරපු නිසා ඊළඟට මේ පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 20කට කාලයක් හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට එවැගේම නීති වෘත්තියේ ඉදිච්ච කෙනෙක් හැටියට එවැගේම මම සඳහන් කරන්නට ඕනේ දෙවෙනි කෝප් කමිටු වාර්තාව ගරු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා සභාපතිත්වයේ දරපු සහ ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.2 අනුව අමාත්‍ය මණ්ඩලය විසුරා හැරෙන අවස්ථා තුනක් තියෙනවා. මං එක විස්තර කරන්න යන්නේ මගේ මේ මිලු හතාම මම හැන්සාඩ් ගත කරනවා. ඊළඟට 42 43 44 45 යටතේ ජනාධිපතිවරයාට තිබෙන බලතල සඳහන් කරලා තිනවා කෙසේද අගමැතිවරයා අමැති මණ්ඩලයේ පත් කරන්නේ විෂය ලබා දෙන්නේ ඉවත් කරන්නේ කියන කාරණේ. ඊළඟට 48 එකපෝගන්තිය මගින් කියනවා අමාත්‍ය මණ්ඩලයේ විසරණ අවස්ථා තුනක් අග්‍රාමන්ත්‍රි දුරයා ඉවත් කරනු ලැබීමෙන් ඉල්ලාසීමෙන් අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍ය දුරෙන් දැරීම නතර වූ විට කියලා. එතකොට අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. එතකොට ජනාධිපතිවරයාට ආපහු බලතල එනවා 42 වගන්තිය යටතේ ක්‍රියාත්මක කළා ඉදිරි කටයුතු කරගෙන යන්න. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 අයන්න මගින් 30ක් වෙච්ච අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍ය හා උප නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 දක්වා වැඩි කරන්න බලතල එනවා. නමුත් 46 4 සහ 1 කියන උපෝගන්ති යටතේ සම්මුති ආණ්ඩුවක යෝජනා ස්ථිරත්වයෙන් තමයි අද මේ ආණ්ඩුවේ මේ තියෙන ඇමති මණ්ඩලේ තියෙන්නේ. දැන් මම ඊට වඩා ඒගෙන කියන්නේ නැහැ. මම මේ ගැන කිව්වේ ජනමාධ්‍ය ඔස්සේ ගියපු සමහර පාර්ලිමේන්තුවත් නියෝජනය කරන නීතිඥ මහතුරු එහෙම නැත්නම් නීතිඥ මහතුරු නොවන මහජන නියෝජිතෝ වැරදි අදහසක් දෙන්න උත්සාහ කළා. දැන් මම ඊට වඩා ඒගෙන කියන්නේ නැහැ. දැන් ඊළඟට අපි බලමු මේ චෝදනා සියල්ල මේක ආණ්ඩුවේ නායකය හැටියට තමයි අග්‍රාමාත්‍යවරට ඇවිල්ලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුව පත් කරන්නේ ව්‍යවස්ථාදායක හැට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 4 අයන්න වගන්තිය යටතේ. ජනාධිපතිවරයා පත් වෙනවා ඈන්න යටතේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ විධායක දුරේට රටේම ජනතාව පත් කරන ජනාධිපති. අපි මේක පටලවා ගන්න ඕනේ නැහැ. විධායක එකක් ව්‍යවස්ථාදායක එකක් මේ යෝජනා ඇවිල්ලා තින්නේ ව්‍යවස්ථාදායකයට ඒක විධායකයට අදාළ වෙන්නේ නැහැ විධායක ජනාධිපති දුරේට. විධායක ජනාධිපති දුරේ විධායක බලතල තමයි අග්‍රාමාත්‍යවරයාට සහ ඇමති මණ්ඩලයට අනුනියෝජනය කළා තියෙන්නේ. ඊළඟට මම මේදී පැහැදිලි කරන්න ඕනේ දැන් 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණයෙන් පස්සේ 9 වෙනිදා ජනාධිපතිතුමත් අගමැතිතුමත් දිවුරුම් දුන්නා. දැන් ඒ ජනවරම ලැබුණේ ජනාධිපතිවරයාට ලක්ෂ 62. හැබැයි ජනාධිපතිවරයාට දිවුරුම් දුන්නේ නැහැ පස්සේ ආසන්නේම ඉන්න කියන්නේ මේ ඉතිහාසය කියන්නේ
අවුම්කම් වෙන්න පුළුවන්.
එතකොට විවස්සාදායකේ ජනවරක් උඩ නැහැනේ. විවස්සාදායකේ ජනවර උඩම නෙමෙයි.
අහුන්කම් දෙන්න බයයි.
ගරු මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි මේ සිද්ධිය මේ
කරෝ මන්ත්‍රීතුමාලා නාගෙන්න එපා.
මේ සිද්ධිය සිදු වෙලා තිබෙන්නේ ඒ දින 100 ආණ්ඩුව තුල. අපි ඒ ආණ්ඩුව හිටියේ නැහැ. අපි ඒ ආණ්ඩුව හිටියේ නැහැ. මේ සිද්ධිය සිදු වෙලා තිබෙන්නේ ජනවාරි මාසයේ 27 වෙනිදා.
අල මන්ත්‍රීතුමා
සම්මුති ආණ්ඩුව හැදුවේ අගෝස්තු 17 වෙනිදා පස්සේ.
හත වෙන්න එපා.
ගරු මන්ත්‍රීතුමනි
ඕඩර් ප්ලීස්.
මේදී සදහන් කරන්න ඕනේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රොමේෂ් ද සිල්වා ජනාධිපති
නීතිඥයා
කරුණු මොනවද? ජනාධිපති
නීතිඥයා කියනවා මන්ත්‍රීතුමා
අර්ජුන මහේන්ද්‍රන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ 323 වෙනි වගන්තිය. එතකොට එතුමා මේ රටේ පුරවැසියෙක් නෙමෙයි මේ කොමිෂන් වාර්තාවේ තියෙන්නේ. ඊළඟට පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් ගෙනල්ලා නිර්දේශකලේ කවුද? නිර්දේශකලේ කවුද? ඊළඟ කාරණේ තමයි කෝප්
කමිටු වාර්තා
සහ කෝප් කමිටු වාර්තා දෙකක් සහ
නෑ
නෑ අපි කවදාවත් කිව්වේ නෑ.
ගා ගරෝ මන්ත්‍රීතුමනි ඔය 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 ඔය
කතා කරන්නකෝ.
ගරු ගරු මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි පොඩක් අහගෙන ඉන්න. දැන් නැත්තම් අහගෙන ඉන්න. එතකොට කොමිෂන් සභා වාර්තාවේ 391
392
393 මෙන්න මේමයි කියවෙන්නේ. The economic policy of the government
Susandane
America expected
point up ada
main count kara
main hare silloda career katha karanne main amathi waraya bala telena upahak genalla e wage mangolla gawa
ekinnone
cabinet ministers has to decide the policy of the government So therefore, there is no cabinet decision when Honorable Prime Minister directed Arjuna Mahendran to go for public auction. There is no government policy. It's an arbitrary decision taken by the Prime Minister. We were not the part and parcel of the government at that time. ඊළඟට අපි තාම පැහැදිලිව කියනවා මේ රිලා නැටුවට මිනිස්සු කලබල වෙන්නේ නැහැ. රිලව් නටනවා. අයිකුන්ටගේ පොල්ල වරනකොට රිලව් නටනවා. එහෙම රිලා මණමක් නෙවෙයි පාර්ලිමේන්තුව. ගරු මන්ත්‍රීතුමනි මෙතන කියනවා මහා භාණ්ඩාගාරයෙන් එවනවා 13.5 මුදල් එකතු කරන්න ඕනේ කියලා මහ බැංකුවට. මේ අතරතුර 26 වෙනිදා උදේ තියපු සාකච්ඡාවකදී තීන්දුව කරනවා කැබිනට් එකේ නොහිටපු අයත් කැබිනට් අමතිවරුණු 3 දෙනෙක් එකතු වෙලා බිලියන 15ක් එකතු කරන්න ඕනේ කියලා. ඊළඟට ලියුමක් දෙනවා, දින රහිත ලියුමක් දෙනවා බිලියන 75ක් ඕනේ කියලා. මෙන්න පරස්පර විරෝධීතාවය. මේ පරස්පර විරෝධීතාවය උඩ තමයි මේ ප්‍රශ්නේ කොමිෂන් එකේ තර්කයට ලක් කළේ. ගරු මන්ත්‍රීතුමනි පිටිපන කොමිෂන් වාර්තාව පිටිපන නීතිඥයා කියලා කියන්නේ මේ අපිට වඩා ජූනියර් නීතිඥයෙක්. ඔව් හැබැයි එතුමාගේ වාර්තාවේ කියලා තිනවා තවදුරටත් පරීක්ෂණ කරන්නයි කියලා. ඒක මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. ගරු මන්ත්‍රීතුමනි
විජේසරි මන්ත්‍රීතුමා
අරු ගරු මුලසනේ සභාපතිවනේ ප්‍රීති ප්‍රශ්නයක් ගරු ඇමතුමාගේ අවසර ඇතුව අහන්න ඕනේ. ගරු ඇමතුමනේ ඔබතුමාගේ අවසර ඇතුව ඔබතුමා ඇත්තටම දීර්ඝ ලෙස චෝදනා කරනවා මේ හොරකම් පිළිබඳව. මට දැනගන්න ඕනේ ගරු ඇමතුමනේ කිලිනොච්චියේ තියෙන ඔබතුමා අමාත්‍යංශය දරන කාලේ කිලිනොච්චියේ තියෙන සෙඩ් එක
හරි හරි. ගරු මන්ත්‍රීතුමනි, අපි තම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවකට යන්න ජනාධිපතිතුමා තීන්දුව කළේ. එදා තනියෙන් කිසි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැරි වුණා. එදා බැරි වුණා. ඔව් දැන් තමුසලා තමුනා හදාගන්න. හෙට ඉඳලා හදාගන්න. අපිටත් ඕනේ ඒක තමයි. තනි ආණ්ඩුවක් හදන්න. ඔව්. හදලා බලමු. හදලා බලමු. අද කොහේ ජනවරම 132ක් ගත්ත අය ජනවරම හඳුනන්නේ නැහැ. ජනවරම හඳුනන්නේ නැහැ. ජනවරම
තියෙනවා.
ඒක ඕනේ වෙලාවට දෙනවා. ඕනේ වෙලාවට නවත්ත ගන්නවා. ගරු මන්ත්‍රීතුමනි, පසුගිය මැතිවරණේ අවසාන මැතිවරණේ පාර්ලිමේන්තුවේ එදා ලේකම්වරු දෙන්න තහනම් නොකළා නම් අද තමුන්නාන්සලා ආණ්ඩු පක්ෂෙ නෙවෙයි ඉන්නේ. ඒක මම නෙවෙයි කියන්නේ, තමුන්නාන්සලා පස්තරපු ජනාධිපතිතුමා. ඒක ජනාධිපතිතුමායි කිව්වේ, තමුන්නාන්සලා ඉන්නේ ආණ්ඩු පක්ෂෙ නෙවෙයි, මම ලේකම්වරු දෙන්න තහනම් නොකළා නම් කියලා අහගන්න කියලා ජනාධිපතිතුමාගෙන්. මම සූතිවන්ත වුණා ජනතාව විත් පෙරමුණට. ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා එතුමන්ලා. ප්‍රතිපත්තිමය දේශපාලනයක් එතුමන්ලා අපිත් එක්කත් වැඩ කළා. ඉතාම විනයගරුකව වැඩ කළා. මේ වගේ කෑ ගැහුවේ නැහැ. මේ වගේ කෑ ගැහුවේ නැහැ. දැන් ගරු මන්ත්‍රීතුමනි, මේ අවසාන පළාත් පාලන මැතිවරණය මේ නගර සභාට මන්ත්‍රීවරු තෝරන මැතිවරණයක් නෙවෙයි. මේක රටේ ජනමතය පිළිබිඹු කරපු මැතිවරණයක්. තේරුම් ගන්න, මේවා හදාගන්න අපි කියන්නේ. මේවා හදාගන්න අපි කියන්නේ. අපි හොරගම් කළා නෑ. හොරගම් කරපු ගෑනුන් ගැන කතා කරනකොට තමයි හොරුන්ට ගේන් තියන්නේ. හොරු අපි කියනවා මොනවද කිව්වේ ජනාධිපතිතුමා පහුගිය කැබිනට් එකේ? තයිසේ කොම්පැනියට දුන්නා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අධියර. හැබැයි ටයිස් කොම්පැනියුන් හිරේ දැන් එහෙ ජපානයේ හිරේ. ගරු මන්ත්‍රීතුමනි, මම කියන්නේ මේ ජනාධිපතිතුමා කිව්වේවා. දැන් මේ පහුගිය මැතිවරණ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දාලා ගණන් හැදුවොත් කීයද? පොදු ජන පෙරමුණට 102යි, එක්සත් ජාතික පක්ෂයට 65යි, අපිට 30යි. ඒක තමයි කිව්වේ අගෝස්තු මාසේ 2015 මැතිවරණ ප්‍රතිඵලයේ විකෘති
කළා.
ඒක නිසයි අද මේ දේ වුණේ. මේ බැඳුම් කර සිද්ධිය වුණේ විකෘති ආණ්ඩුවක් තුල 44
වටුසපයින්ට.
ගරු ඇමතිතුමනි, බාල තෙල් ගෙනල්ලා මේ රටේ ජනතාවගෙන් හොරගම්
කරලා. ගරු ගුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාම පැහැදිලිව
මන්ත්‍රීතුමාලා වාගෙන්න එපා කතා කරන්න.
දැන් මේ කොස්කම පිපුරුව අහන්න දිනේෂ් කුලාතින මන්ත්‍රීතුමාගේ. තමුන්නාන්සලගේ ඇමතිවරු නෙවෙයි කන් ගියා අගමැතිතුමා. මට බාර දුන්නේ මාස දෙකෙන් ප්‍රශ්න විසඳුවා අපි. එහෙනම් අපි එහෙම තමයි ආණ්ඩුව බාර දුන්න වගකීම් ඉටු කළා අපි ජනතාව වෙනුවෙන්. නිකන් කෑ ගැහුවේ
නැහැ.
දැන් මේ හොරුයි කියලා කෑ ගහන අය මිනි මරුන් නඩුවල මහේස්සත් උසාවිස්සරාට ගිහිල්ලා ඒ නඩු සමතයකටපත් කරගත්ත මිනිස්සු. මේගොල්ලෝ බයයි, බලය අහිමි වුණත් මේගොල්ලෝ නවතින්නේ කොහෙද කියලා. ඒක නිසා අපි ඔවට බය නැහැ, ඔය කෑගැලි වලට බය නැහැ. ඔය ඔක්කොටම මේ රටේ ජනතාව පිළිතුරු දෙනවා. වැඩිගල්නෝගේ හිමිත්වරුනි, ඒක පෙන්නලයි දෙන්නේ. ඉතින් බොරුවට කෑ ගන්න බෑ, වැරදි හදාගත්තේ නැත්තම් ඒ වැරද්දම දිගට කරන්න අපිට දායක වෙන්න බැහැ කියන එක අපි කියනවා. අපි තාම පැහැදිලිව අපි පිනටා මන්ත්‍රීවරු නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කේ 170,000 ඡන්ද අරගෙන අපි ආවේ. මේ පින් ඇමතිවරු නෙවෙයි, මතක තියාගන්න. අපි වග කියන්නේ අන්නේ 175,000 ඡන්දෙ දුන්න ජනතාවට මිසක් පින් උත්තරින්ට නෙවෙයි කියන එක ඉතා පැහැදිලිව කියනවා මිත්‍රවරු.
ඉතා පැහැදිලිව කියනවා.
ඒ ජනවරම රකින්න අපි එදත් පෙනී හිටියා, අදත් පෙනී ඉන්නවා, හෙටත් ඕනෑම බලවේගයක් එක්ක අපි පෙනී ඉන්නවා කියන එක ඉතාම පැහැදිලිව කියනවා. ඒක නිසා අපි මේ තනතුරු වලට කැහැදර ගන්නෑ. අපිට අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. අපි උසාවිය හිටපු මිනිස්සු මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවේ හතරවෙනි විත්තිකාරයට වෙන හිටියේ මම. අද මේගොල්ලෝ කතා කරනවා, අද කතා කරනවා මහාධිකරණ මිනිස්කාරු තුන්දෙනෙක්ගේ ට්‍රයල් ඇඩ් බා ගැන. ආ කියන්න ට්‍රයල් ඇඩ් බා කියන්නේ මොකද්ද කියලා දැකලා කියනවා. මොකද්ද දන්න බම්බුව මේකල මොනවද දන්නේ? ට්‍රයල් ඇඩ් බා කතා කරන්න. ට්‍රයල් ඇඩ් බා කියන නඩුවක් කතා කරපු එක්කෙනෙක්වත් මෙතන නැහැ. එක්කෙනෙක්වත් නැහැ. ඔක දැකලත් නැහැ. ඔක දැකලත් නැහැ. දැන් මේ මොකද උනේ? ට්‍රයල් ඇඩ් බා ගේන්න ගියා. සුප්‍රීම් කෝට් එක දුන්නද? දුන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය ගේනකොට කිව්වා අගමැතිතුමාට ගේන්න එපා. ඔය ගාන්ත කරුණාතිලක මැතිතුමා හිටියා සාකච්ඡාවේ. මං කිව්වා ගේන්න එපා සුප්‍රීම් කෝට් එක ඔක දෙන්නේ නැහැ. ඔක ජනමැතිතුමාට යන්නයි කියනවා. ඇහුවේ නැහැ. ගෙනාවා. මොකද උනේ? 20 බැරි වුණා. දැන් මොකද? පළාත් සභාව ගෙනාව 50ට 50. ඒකටත් 3-2 දෙන්න උනා ඕන්නේ 30කට. මෙන්න මෙන්න ව්‍යවස්ථාගෙන ආපු හැටි. දැන් මේ වගේන මහලු කොට කතා කරනවා. හරි. නඩුවක් කතා කරපු නැති මිනිස්සු. නඩුවක් කතා කරපු නැති මිනිස්සු. උසාවියක ගිහිල්ලා. හා අපිට කොහෙවත් ගෙවල් නැහැ. ගෙවල් තියෙන්නේ පරණ ගේමයි. අවුරුදු 40ක් ඉඳපු ලංකාවේ ජීවිතේදී ණයට අරගෙන හදපු ගේ. එනවා ඇවිල්ලා බලනවා. අපේ ගිනුම් ටික බලනවා. අපි අභියෝග ගන්නවා. අභියෝග ගන්න පුළුවන් නම් අපේ ගිනුම් බලන්න. හැම එකම ඔඩි. දැන් මේ කවුද ආරක්ෂා කරන්න යන්නේ? මේ සියලු දෙනා ආරක්ෂා කරන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව. බැංකෝ 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 යා. එයාව ගෙනාවේ කවුද? එයාව රෙකමන්ඩ් කළේ කවුද? එයාව තියාගන්න හැදුවේ කවුද? එයාව රැක්කේ කවුද? එයාට රට යන්න හැරියේ කවුද? කවුද? කවුද එයාව රට යන්න හැරියේ? දැන් අපකාරය කවුද? අර්ජුන මහේන්ද්‍රන්ගේ අපකාරය කවුද? අපිද? ආ දැන් විත්තිකාරය නැත්තම් අපකාරයට මොකද වෙන්නේ? වරෙන්තු. මේ වරෙන්තුව. මේ තින්නේ. අපකාරයට නිකුත් කරපු වරෙන්තුව. දැන් තමුන්න හතරක් තින්නේ. ඒක එක්සිකියුට් කරන එක. ඒක එක්සිකියුට් කරන එක. මිත්‍රවරුනි, තා කොච්චරලා දිනන?
එයා දින්න මගේ කරාවේ දෙන්නව කරා ගන්න.
ඒ නිසා ඊළඟට දැන් කතා කරනවා සංහිඳියාව. මම දැක්ක ද්‍රවිඩ එක්සත් ප්‍රමුණේ සුහන්දිනන් මන්ත්‍රීතුමා කියනවා. සුවන්දිනන් මන්ත්‍රීතුමා කිව්වා පසුගිය මහමැතිවරණේ සන්ධානයට ජරමරවක් ඉල්ලුවලු. හරි, සම්මුති ආණ්ඩුවක් හදලා ව්‍යවස්ථා සංශෝධනය කරන්න. නෑ, මම තමයි සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අවසාන ගැටුම්පත අපි ඔක්කොම එකතු වෙලා හැදුවේ. ඒකේ කොහෙවත් නෑ සම්මුති ආණ්ඩුවක්වත් අලුත් ව්‍යවස්ථාවක්වත් ගේනවයි කියලා. තියෙන කෙනෙකුයි මමනේ හැදුවේ ඒක. ඔයා කොහෙද දන්නේ? ඔයා කොහොමද දන්නේ? පිස්සු. එහෙම කොහෙවත් නැහැ. ඒ නිසා අද තමුන්නාන්සලා මේ ගන්න තීන්දුවත් එක්ක තීන්දුව වෙනවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද කියන එක මිත්‍රවරුනි රට බෙදන්න දෙන්න අපි සූදානම් නැහැ කියන එකත් අපි පැහැදිලිව කියනවා. ජාතික සම්පත් විජාතික කරන්නට අපි විරුද්ධ වුණා. අපි හම්බන්තොට විරුද්ධලා මත ප්‍රකාශ කළා. සමහර ඇමතුරුන්ට ගෙදර යන්න වුණා ආණ්ඩු පක්ෂේම. හැබැයි අපි බය වුණේ නැහැ. අපි කැබිනට් එකේ කතා කරනකොට හතර පස් දිනේ නැගිලා අපේ හඬ යටපත් කළා. එහෙම තමයි හසුරුන්නේ. ඒ අපි ඉවසගෙන හිටියේ. මේ මන්ත්‍රීවරු ඒව දන්නේ නැහැ. මේ මන්ත්‍රීවරු ඒව දන්නේ නැහැ. හැබැයි මේ ඉවසගෙන හිටියේ මේ ජනාධිපතිතුමා සභාපති නිසා පක්ෂේ. ආව්. හැබැයි දැන් මොකද වෙලා තින්නේ? දැන් මොකද වෙලා තින්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම්තුමා. මේ ලේකම්තුමා නෙවෙයි පක්ෂය කියලා කියන්නේ. මේ එහෙමෙන් ආපු 7-8 දෙනෙක් නෙවෙයි පක්ෂය කියන්නේ. ඔය පක්ෂේ ඉවරයි. නිමල් සිලිපාල සිල්ල මැතිතුමා, ජෝන් සනරණ මැතිතුමා, මම අනුරයා පඩිලාන්න මේගොල්ලෝ ඔතනින් ගිය දාට පැරණි ශ්‍රී ලංකාකාරයෝ නෑ ඔතන. නෑ. මතක තියාගන්න. මතක තියාගන්න සමුතිය ගෙනියන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්න ඕනේ. අද තමුන්නාන්සේලා කරන්නේ ඒක අවසන් කිරීම සඳහා අවශ්‍ය පසුබිම හැදීම. අවශ්‍ය පසුබිම හැදීම. ඒ නිසා අපි අනාගතේ අපි පුළුල් සන්ධානයකට ගිහිල්ලා මේ රටේ නියම ජනමතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු කළා ස්ථිරසර ආණ්ඩුවක් හැදීමේ වැඩපිළිවෙලට අපි සහයෝගය දෙනවා කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරමින් මගේ වචන සල්පයවස.
Honorable Kabir Kasim. Honorable Kabir Kasim. Honorable Kabir Kasim. Sir, Amit Juma, කතා කරන්නකෝ.
මූලාසනය හොබවන ගරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙය 46 වෙනි විශ්වාසභංග යෝජනාවක් හැටියට විවාදයක් ගත්ත විශ්වාසභංග යෝජනාවක්. 1949 නිදහස ලබාගෙන අවුරුද්දකිනුත් ඒ වෙලාවේදී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තිබුණු වකවානුවක් තිබුණා. මේ විශ්වාසභංග යෝජනාව අත්සන් කරපු අයගෙන් ඒ ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ කියලා තියෙනවා, ප්‍රථමයෙන්ම අගමැතිතුමාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවක් කියලා. එවගේම අගමැතිතුමා කරන ලද ඇමතිකමට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවක් කියලත් කියනවා. එවගේම එම විශ්වාසභංග යෝජනාවේ කියනවා මේක රජයට එරෙහිව රජයේ කෙරෙහි විශ්වාසයක් නැති විශ්වාසභංග යෝජනාවක් කියලත් කියනවා. අපේ ව්‍යවස්ථාවේ 31 වගන්තිය යටතේ ජනාධිපතිවරයා තමයි රාජ්‍ය නායකයා. එවගේම එතුමා ආණ්ඩුවේ ප්‍රධානියා වෙනවා. 42-3 ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නෙත් ජනාධිපතිවරයා. එම නිසා මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ අගමැතිවරයාට විරුද්ධව විතරක් නෙවෙයි, රජයකට විරුද්ධව ජනාධිපතිවරයාටත් විරුද්ධව ගේන විශ්වාසභංග යෝජනාවක්. ඒ යෝජනාවේ තියෙන ඒ කරුණු කාරණා බලනකොට ඒ සම්පූර්ණ විශ්වාසභංග යෝජනාව පදනම් වෙලා තියෙන රජය, ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලයට එරෙහිව ගේන විශ්වාසභංග යෝජනාවක් හැටියට. එනිසා මේක ඇත්ත වශයෙන්ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ මේ විශ්වාසභංග යෝජනාව. අපි ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයා වෙන්න පුළුවන්, අගමැතිවරයා වෙන්න පුළුවන්, කැබිනට් මණ්ඩලයේ අමතිවරු වෙන්න පුළුවන්, රජයට අයිති මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. අපි සියලු දෙනාටම සාමූහික වගකීමක් තියෙනවා මේ විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා තියෙන්නේ අපි සියලු දෙනාට එරෙහිව. එනිසා මේක එක පැත්තකින් එහෙමනම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා දැන් කතා කරනකොට එතුමාට තේරුණාද දන්නේ නැහැ ඒ ගේන විශ්වාසභංග යෝජනාව එතුමාටත් එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවක්, ඒ ජනාධිපතිවරයාටත් එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාවක්. ඊළඟට මේ විශ්වාසභංගයේ පදනම් වූ චෝදනා මොකද්ද? චෝදනා කීපයක් තිබුණා. ඊට කලින් මං කියන්න කැමති අත්සන් කරපු අය කවුද? මේ විශ්වාසභංග යෝජනාව අත්සන් කරලා තියෙන්නේ හිඟන්නන්නත් පොකට් ගහපු අය. ඒ වගේම ලසන්තලා, එක්නලි ගොඩලා, මාධ්‍යකරුව මරා දාපු, ඒවට අනුබල දීපු අය. ඊළඟට මහ දවල් සතෝස මංකොල්ල කාපු, ඒ වගේම විවිධ හොරකම් ජඩකම් කරපු අය. ඊළඟට
අත්සන් කරපු සියලු දෙනා මේ අත්සන් කරලා තියෙන්නේ මෙහෙමයි කියලා කිව්වා. එහෙම නැති අයත් ඉන්නවා.
දේශී ආච්චිගේ මැණික් මල්ල ගැන කතා කරපු අයත් මේවා අත්සන් කරලා තියෙනවා. අර දේශී ආච්චිගේ මැණික් මල්ල නැගෙනහිර පොලිස් ස්ථානවල සේවය කරපු, නිරාවුදව හිටපු පොලිස් නිලධාරීන්ලා සිය ගණනක් ඝාතනය කරපු, අරන්තලාවේ ස්වාමින් වහන්සේලා සිය ගණනක් ඝාතනය කරපු පිල්ලයන්ලා, ඒ වගේම විනායක මූර්ති මුරදිදරන්ලා ආරක්ෂා කරපු අය තමයි මේ විශ්වාසභංග යෝජනාව අත්සන් කරලා තියෙන්නේ. එතකොට තාජුදීන්ලා මරා දාපු අය තමයි මේ විශ්වාසභංග යෝජනාව අත්සන් කරලා තියෙන්නේ. එතකොට මේ විශ්වාසභංග යෝජනාවේ වටිනාකමක් තියෙනවද? බාර ගන්න පුළුවන් සදාචාර භාවයක් තියෙනවද කියලා මම මේ සභාවෙන් අහන්න කැමතියි. එනිසා මේ විශ්වාසභංග යෝජනාවේ පදනම කුමක්ද? මේකේ පදනමම මේ බැඳුම් කර ගනුදෙනුව ගැන කියලා කතා කරනවා. මම අහන්න කැමතියි අපි බැඳුම් කර පිළිබඳව මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට කෝප් එකේ විධිමත් පරීක්ෂණයක් කරා. අගමැති තුමාම සුනිල් හඳුනැත්ති මහතාව ඒකේ සභාපතිවරයා කරලා නීතිපතිවරයාට යොමු කරන්න කියලා අගමැතිවරයාම ඉල්ලීමක් කරනවා. මේ රටේ පළවෙනි වතාවට ජනාධිපති කොමිසමක් හරියට ක්‍රියාත්මක කරලා ස්වාධීනව කටයුතු කරලා පක්ෂපාතී නොවෙන්න තීන්දුවක් දෙනවා. එම ජනාධිපති කොමිසමේ වෙනුවෙන් පළවෙනි වතාවට ඇමතිවරු තුන්දෙනෙක් යනවා සාක්ෂි දෙන්න. අගමැතිවරයා යනවා ස්වේච්ඡාවෙන් සාක්ෂි දෙන්න. සමහර ඇමති හිටපු ඇමතිවරු අද මන්ත්‍රීවරු තමන්ට උසාවියකට එන්න කිව්වම කියනවා සර්පෙක් කෑවා කියලා. ඊළඟට කියනවා බල්ලෙක් කෑවා කියලා. ඔවුන්ට කියලා සාක්ෂි කියන්න කොන්දක් නැහැ. ඔවුන්ට හංගන්න ගොඩක් දේවල් තිබුණා. ඒ ඇමතිවරු හැටියට මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති කරලා ගිහිල්ලා සාක්ෂි දෙනවා අපි. අගමැතිවරයා සාක්ෂි දෙනවා. පිටු 900 ගාණක් තියෙනවා වාර්තාව. වාර්තාවේ පිටු 900 එක තැනකවත් අගමැතිවරයා තේරෙයිව
එකක් තියෙනවා.
චෝදනාවක් නැහැ. එතකොට මං අහන්නේ අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරපු පළියට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා කියලා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කතා කරනවා. මං අහන්නේ එහෙනම් මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධව විශ්වාසභංග යෝජනා 100ක් ගේන්න තිබ්බා. ඔව් පත් කරපු ලලිත් වීරතුංග උසාවියකින් එයාට දඬුවම් දුන වරදිකාරයෙක් කැඩියට ඔප්පු වුණා. පීබී ජයසුන්දර එයාට දඬුව එයාට චෝදනාවල් තිබුණා. එතකොට එයාලව පත් කරේ කවුද? එහෙනම් මේගොල්ලෝ ඒ කාලේයි විශ්වාසභංග ගෙනාවේ නැත්තේ. එහෙනම් ඒ පදනම නම් එයාලත් ඒ කරපු වැරදි පත්වීම් වලට ඒකට විරුද්ධව ඇයි එදා ඒගොල්ලෝ කිසිම දෙයක් කරේ නැත්තේ? මං අහන්න කැමති ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා ගිය මැතිවරණයේදී 2015 බෙරියන් දුන්න හැම වේදිකාවකම එතුමාට විදුලි පුටුවට යන්න වෙයි කියලා, ජාත්‍යන්තරෙන් විදුලි පුටුවට යවනවා කියලා එතුමාව බේරලා දුන්නේ අපි 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් කියලා මං කියන්න කැමති. ඒ නිසාද එතුමාව මේ විශ්වාසභංගයක් ගේන්නේ? ඒ නිසා මං අහන්නේ ඔබ ජනාධිපති කොමිසම් වාර්තාව අනුව වෙච්ච දේවල් මට කියන්න වෙලාව නැහැ. ඒ නිසා මං කියන්න කැමති අවසන් වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ තිබුණේ දේශපාලන ක්‍රම දෙකක්, කොට්ටමාරු කරන දේශපාලන ක්‍රමයක්. අපි ඇවිල්ලා ඔක පොඩ්ඩක් වෙනස් කරලා කොට්ටයයි මෙත්තයයි දෙකම මාරු කරන්න තීරණය කරා. නබට අපිට බැරි වෙච්ච එක දෙයක් තියෙනවා. කොට්ටයයි මෙත්තයයි දෙකම මාරු කරුවට ඇඳේ රාමුවේ හිටපු මකුණෝ ටික සුද්ධ කරන්න බැරි වුණා. ඔය මකුණෝ ටික සුද්ධ කරලා තිබ්බනම් හරි. දැන් අර මකුණෝ ටික වසංගතයක් වෙලා. මේ මකුණෝ ගෙනාපු විශ්වාස
මාලේගම්තුමා විදුලි පිටුව ගැන කතා කරනවා. මාලේගම්තුමාගේ පුටුව අද
ටික සුද්ධ කරන්න හෙට විශේෂ අධිකරණයක් ගෙනල්ලා ඔය ටිකත් සුද්ධ කරුවට පසුව මේ වසංගතය අපිට ඉවර කරන්න පුළුවන්. එනිසා මේ හුඩු මේ වැඩක් නැති විශ්වාසභංග ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරපු අගමැතිවරයෙක්ව මේ පිනට ආපු ඇමතිවරු කණ්ඩායමක් එක්ක එක රැලක් මකුණ ටිකක් එකතු වෙලා ඒ විශ්වාසභංගය කිසිම දවසක සාර්ථක කරන්නේ නැහැ කියලා මා කියන්න කැමති ගරු කථානායකතුමනි. එනිසා ස්තුතියි.
ආලේ අවසන් හොන්ඩරබල් වාසුදේව නානයකර
ගරු සභාපතිතුමනි, ගරු කබීර් රාෂිම් මැමැතුමාගේ කතාවේ ප්‍රධාන ලෙස චෝදනා එල්ල කරේ මේ අපේ විශ්වාසභංග යෝජනාව අත්සන් කර තිබෙන අපිටයි. විශ්වාසභංග යෝජනාව විපක්ෂයෙන් ගෙනෑවට, ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙනෑවට ඒකට ආණ්ඩු පක්ෂයනුත් සහයෝගයක් තියෙන බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගේ කතාවෙන් පෙනී ගියා. දැන් අපිට ආණ්ඩු පක්ෂයෙන් මේ වගේ සහයෝගයක් ලැබෙන්න හේතුව මොකක්ද කියලා ඔබතුමා කල්පනා කරන්න ඕන. ආණ්ඩු පක්ෂයේ කී දෙනෙක් දැන් තමුන්නාසයලාගේ ආණ්ඩු පක්ෂය ගැන්නේ මේ අපි කතා කරන්නේ. තමුන්නාසයලාගේ ආණ්ඩු පක්ෂයයි තමුන්නාසයලාගේ සම්මුතිය ආණ්ඩුවයි. ඒ සම්මුතිය ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව කතා කරනවා. ඒකෙන්ම මේ විශ්වාසභංග යෝජනාවේ වටිනාකම වැඩි වෙනවා. තමුන්නාසයට මකුණොයි කියලා වේරෙන්න බෑ. තමුන්නාසේ සම්මුතිය ආණ්ඩු ගැහුවේ ඒගොල්ලත් එක්ක. ඒ කට්ටියත් මේ විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් අද කතා කරන ඒක ඒක පොයින්ටය. ඒ නිසා ඔබතුමාගේ ඔය තර්කය මේ වටිනාකමක් තොර වටිනාකමකින් තොර තර්කයක්. ඊළඟට මංගල සමරිවීර මන්තුමා ඇමතුමා උත්සාහ කළා මේක අපේ ජනාධිපතිතුමාගේ බෙල්ලෙ පටලවන්න. පටලවලා ජනාධිපතිතුමා මේ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව මෙහෙවත්. එතුමා කිව්වා මේ මේක ගේන්නේ ජනාධිපතිතුමා තනි කරන්න. රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළා. එතුමා අගමැතිකමෙන් අස් කළා. ජනාධිපතිතුමා තනි කරලා එතුමාට විරුද්ධව දෝෂාභියෝගය ගේන්නයි කවුරු එකද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ. කොයි තරම් වැල්වටාරම් කතාවක්. අන්තිමට මේ කතාව තමුන්නාසේලාගේ මතේ පිපුරුවා. ඇයි ජනාධිපතිතුමා පිළිගත්තේ නැහැ ඒ කතාව. ජනාධිපතිතුමා ඒක පිළිගත්තේ නැති බව අපි දන්නේ කොහොමද? අපි දන්නේ ජනාධිපතිතුමාගේ පක්ෂයේ මැති ඇමතිවරු අද මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව මේ පාර්ලිමේන්තුවේ පෙනී හිටන නිසායි. ඒ නිසා තමුන්නාසේලාගේ උගුල අද තමුන්නාසේලාටම උගුලක් වෙලා තියෙනවායි කියලා මං කියන්න ඕන. ඊළඟට බලන්න මේවා කියවුණයි උනත් මේවා නොකියා බෑ. ඒ නිසයි මම මේ කියාගෙන යන්නේ. අපි අගමැතිතුමාට පෞද්ගලිකව කිසි ද්වේෂයක් නැහැ. එතුමාට පෞද්ගලිකව අපේ පරිභව කිරීමක් නැහැ. නමුත් එතුමා අගමැතිවරයා හැටියට මේ කර තිබෙන කටයුතු පිළිබඳව එතුමා වග උත්තර කිව යුතුයි. දැන් බලන්න අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම සම්පූර්ණයෙන්ම බාරගත්තේ එතුමානි. ගරු රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා කිව්වා ඔය පුද්ගලයා ගේන්න එපා, ඔය පුද්ගලයා ගැන විශ්වාසයක් ලැබිය නොහැකි කියලා. තවත් ඇමතිවරයෙක් කිව්වා ඒ ඇමතිවරු කියන දේ නොඅසා මේ අගමැතිතුමා කියවනේ මමවක් කියනවා. මමවක් කියනවා. මෙයාට වඩා හොඳ මිනිහෙක් නෑ මට ජාත්‍යන්තරයේ මූල්‍ය කටයුතු වලට මැදිහත් වෙන්න. එහෙම කියලා ගෙන ආවා. නෑ ගෙන ආපු එක වෙන මේක. ඊට පස්සේ වෙච්ච දේවල් පිළිබඳ කතාව හැමෝම දන්නවා. දැන් තියෙන ප්‍රශ්නය එතුමා එක වෙලාවක ලංකාවෙන් පිට වෙලා සිංගප්පූරු ගියා. ඒ සිංගප්පූරු යන වෙලාවේ මෙහි පොලිසියට අධිකරණයට එතුමාව කැඳවන්න ඕනේ වෙයි කියලා අපි කිව්වා. කිව්වාම අගමැතිතුමා කිව්වා ඒ ගියේ මගුල් උත්සවයකට. එතුමා දන්නවා යාළුවා යන්නේ මගුල් උත්සවයටද කොටාලු මගුලටද ඒ ඔක්කොම දන්නවා. මම ඕන වෙලාවක ගෙනල්ලා දෙන්න. එහෙම කිව්වද නැද්ද? අගමැතිතුමා කිව්වද ප්‍රසිද්ධියේ මේ පාර්ලිමේන්තුවේ මෙයා ගියේ මගුල් උත්සවයකට මම ඕන වෙලාවක පොලිසියට හෝ අධිකරණයට මේ අර්ජුන මහේන්ද්‍රන්ව එක්කරගෙන ඇවිල්ලා දෙන්නම් කියලා කිව්වද නැද්ද? දැන් එයාව එක්කරගෙන ඇවිල්ලා දෙන්න අගමැතිතුමාට බැරි ඇයි? දැන් අගමැතිතුමා දන්නේ නැද්ද එතුමා කොහෙද ඉන්නේ කියලා? හැමෝම සැක කරනවා අගමැතිතුමා සිංගප්පූරු ගිය වෙලාවේ තානාපති කාර්යාලයට ගෙන්නගෙන අර්ජුන මහේන්ද්‍රන්ව හම්බ වෙලා ආවේ කියලා. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්වා දීමේ තනි වගකීම අගමැතිතුමා බාරගෙන තිබෙන්නේ. ඒ වගේම අගමැතිතුමාට ඒක බාරයි. ඉතින් එතුමාට ඒ ඉටු කරන්න බැරි නම් ඒ අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අපි ගෙනා යුතුද නැද්ද? තමුන්නාසේලාම කල්පනා කරලා බලන්න මේ අර්ජුන මහේන්ද්‍රන් අධිකරණයට ඕන මිනිහෙක්ද? ඔව් අධිකරණයට උවමනා කෙනෙක්. දැන් අධිකරණයේ ඉදිරියට මෙයාට එන්න කියලා දැනුම් දීම ඇව්වට එයා එනවද? එයා එන්නේ නැහැ. එතකොට මෙයාම මේ අධිකරණයේ ඉදිරියට ගෙන්වා ගැනීමට මේ අපරාධය ගැන කවුද මෙයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? කවුද එයා පිළිබඳව වගකීම බාරගත්තේ? ඉතින් ඒ අනුව මේ අගමැතිතුමාට අපි කියන්නේ ඔබතුමා මේ අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නලා දෙන්න. ගෙන්නලා දෙන්නට පුළුවන්ද බැරිද කියන්නෙත් නැහැ. එතුමා එහෙනම් කියන්න ඕන මට බෑ ඔයාව ගෙන්නන්න. මම එදා කිව්වට ගෙන්නන්නම් කියලා අද මට කරන්න බෑ. එහෙම කියන්නෙත් නැහැ. ඒ වෙනුවට කළේ අර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නීතිඥයන් කණ්ඩායමක් දාලා මෙතන ඇවිල්ලා දිග ඇල්ලක් කියාගෙන අර්ජුන මහේන්ද්‍රන්ට සුදුහුණු ගෑවා. අර්ජුන මහේන්ද්‍රන් වැරදිකාරයෙක් නෙමෙයි කිව්වා. ඒ වාර්තාව අනුව ඔහුගේ මෙවැනි වරදක් වෙලා නැහැ කිව්වා. ඉස්සර කාලේ කබ්‍රාල් කරපු වරදි ගැන දිග ඇල්ලක් කිව්වා. නමුත් කබ්‍රාල්ව කැඳවලා නැහැ අධිකරණයක් ඉදිරියට.
Honorable Speaker to the chair.
Go ahead, Garu, Mantua Katan.
Mamme kiya gana ave Arjuna Mahendran kiyana hitapu banku adhipati varayava අධිකරණයේ ඉදිරියට දැන් කැඳවලා තියෙනවා. මම මේ කිව්වේ කබ්‍රාල්ව කැඳවලා නැහැ. දැන් එදා අගමැතිතුමා ඇවිල්ලා මේ සභාවේ කියාගෙන හිටියේ අර්ජුන මහේන්ද්‍ර නෙමේ වැඩිකාරයා කබ්‍රාල්. ඊට ඉස්සර හිටපු. නමුත් කබ්‍රාල්ව උසාවියට කැඳවලා නැහැ. ඔබතුමා මම නම් ඉර දීලා ඉන්නේ බලාගෙන.
පොයින්ට් බෝඩ් අහන්න මොකද්ද?
මම අහනවා. මේ වෙනකොට රුසියාවෙන්න උදයක්
ඔබතුමා මේ පොයින්ට් බෝඩ් හැම වෙලාවෙම වරදි දේ පාවිච්චි කරනවානේ. ඔබතුමා කතා කරන ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න.
ගරු කතානායකතුමනි, දැන් ඔප්පු වෙලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රෙන් දුන්නු ඔත්තු අනුව තමයි බෑනට පුළුවන් වුණේ මේ විශාල අයුතු ලාභය හම්බ කරගන්න. මේ අයුතු ලාභය හම්බ කරේ එක්තරා විදිහකට මේ රටේ මහජන මුදල්වල හොරකමක් හැටියට. ඉතින් මේක මේ අලාභ ගෙවීමක් නෙමෙයි. ගරු රාජ්‍යරත්න ඇමතුමා නිතරම කියනවා, අයියෝ ඒ ගාන මෙහෙ අපි අල්ලලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කවුන්ට් වලින්. ඒවා මේ ෆ්‍රීස් කරලා අපට ඔය ගාන අය කරගන්න පුළුවන්. ඔය ගාන ඔය ගානත් නෙමෙයි. අපේ විගණකාධිපතිතුමාම කියනවා බිලියන 11ක් කියලා. අපේ අවස්ථාවික අලාභය කීයද කියලා ගණන් බැලුවාම මිලියන 10000 ගන්න. දැන් මේ අවස්ථාවික අලාභය කියන්නේ එය කර්ණ කොටගෙන ඒ නිසා කරන්න සිදුවෙන ගනුදෙනු වල අලාභය. ඒ නිසා ඉදිරි කාලයට කරන්නට සිද්ධ විය හැකි ගනුදෙනු වල මුළු අලාභය. මෙන්න මේකයි අවස්ථාවික අලාභය කියන්නේ.
මන්ත්‍රී මහත්මයාට විනාඩි 3ක් තියෙනවා.
එතකොට මේවා අය කරගන්න පුළුවන්ද බිලියන 11න්? බිලියන 11න් අය කරගන්න බෑ. අනිත් එක මේක අය කරගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මේක මේ අය කරගැනීමේ මේ මුදල ආපසු ගැනීමේ ප්‍රශ්නයක් හැටියට දාන්නේ? මේක නොම්මරේකේ මංකොල්ලයක්. මංකොල්ලයක් කියන්නේ ප්‍රචණ්ඩත්වයේ යොදාගෙන කරපු හොරකමක් කියන එකයි මංකොල්ලයක් කියන්නේ. මෙතන ප්‍රචණ්ඩත්වයක් තියෙනවා, අදෘශ්‍යමාන ප්‍රචණ්ඩත්වයක්. මෙතන බැංකු අධිපතිවරයයි එයයි ගෙබෑනයි දැන් නැකතු වෙලා අගමැති තවුල් කරගෙන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි මේ විශාල අලාභය සිද්ධ වෙන්නේ. එහෙමනම් අර්ජුන ඇලෝෂස් විතරක් නෙමෙයි, ඒ විත්තිකුඩුවේ හිටගන්නට ඕන අර්ජුන මහේන්ද්‍රන්, ඒ විත්තිකුඩුවේ මේ ඉඳගන්න හිටගන්නට ඕන අගමැති රනිල් වික්‍රමසිංහ. දැන් හදිස්සියේ මේ ආණ්ඩුව බලය වෙනස් වුණොත් හෙට අනිද්ද වෙනකොට වෙන්න බොහෝ ඉඩ තියෙන දෙයක්. පොලිසියේ පරීක්ෂණ ආරම්භ කරනකොට ඒවා කෙලින්ම අගමැතිතුමා පිළිබඳ පරීක්ෂණයක් වීම වළක්වන්න පුළුවන්. අගමැතිතුමා මේ පුද්ගලයා ගැන දන්නා තොරතුරු අනුව මේ පුද්ගලයා ඉන්නේ කොහේදයි කියලා අගමැතිතුමාට කියන්නට වගකීමක් අපේ නීතිය අනුව තියෙනවා. ඒ වගකීම ඉටු නොකරනවා නම් ඒ අපරාධකාරයා සැකකාරයා වසන් කර තැබීමට තමන් දන්නා වූ තොරතුර අධිකරණයට හා පොලිසියට නොදීමේ වරද පිළිබඳව අගමැතිතුමාට විත්තිකූඩුවට නගින්න වෙනවා. මෝකින්ද බේරිලා ඉන්නේ අගමැතිකම. කොහමද අද එතුමා අධිකරණයට නොගෙනිහුන් තියන්නේ? කොහමද අද එතුමාට විරුද්ධව පොලිසියේ පරීක්ෂණ නවත්තගෙන ඉන්නේ අගමැතිකමේ බලෙන්? ඒ නිසා තමයි එතුමා කොහොමින් හරි මේ අගමැති ධූරයෙන් පහ කිරීමෙන් බේරෙන්න පුළුවන් හැම උත්සාහයක්ම එතුමා මේ දක්වා කර තිබෙන්නේ. මේකට නොයෙක් දෙයන් නොයෙක් දේවල් කියනවා. සල්ලි මලු පිටින් මාරු නැයි කියනවා, හුව මාරු නැයි කියනවා. සමහරු කියනවා මම දන්නේ නැහැ ඒවා ඇත්ත නැත්. සමහරු කියනවා තානාන්තර තනතුරු දෙන්න අනන්තවත් පොරොන්දු දුන්නයි කියලා. මම සුමන්දිරෙන් මන්ත්‍රීතුමාගෙන් යමින් ගමන ඇහුවා, අලුතෙන් පොරොන්දුවක් දුන්නද ඒ කියපු දේවල් ඉටු කරන බවට? ඔව් ඔව්. අලුතෙන් පොරොන්දුවක් දුන්නා ඒ ඉටු කරනවායි කිව්වේ ඒවා ඉටු කරන බවට, තානාන්තර දෙන බවට පොරොන්දු ගොඩක්. මේ විදිහට විශාල මෙහෙයුමකින් තමයි අද මේ පරාජය වෙන්න ගිය තමන්ගේ ඉරණම බේරා ගැනීමට මේ යොදාගත්තු. සුමන්දිරන්
ඔනරබල් සුමන්දිරන්
මට කිව්වදේ මම
ඔනරබල් ඔනරබල් නානේකාර ආස්මි. I did not say a new promise. I said this is the promise that the government made from the beginning, and they will have to. No, you in your speech you misrepresented what I told you down the corridor, saying that a new promise was given. I did not say it was a new promise.
Are you your last minute, please?
Honorable Sumandiran, I said exactly what you said. He renewed the promise for delivery. He renewed the promise for delivery. That is what I said.
Okay.
Anyway,
your last
now
minute.
The matter in issue is, the Prime Minister not obliged to resign? එතුමාට නැද්ද වගකීමක් සදාචාරය වශයෙන් නීතිය වශයෙන් නෙමෙයි නම් ඉල්ලා අස්වෙන්? දැන් ඉල්ලා අස්වීම් පෙළක් ලෝකයේ ගමන් පිළ මන්ත්‍රීතුමා පෙන්වුවා. මොන මොන කාරණා උඩ අස්වීම් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් එතුමාට අස්වීමට හේතු කාරණා මෙච්චර තිබෙද්දී එතුමා නොවෙනවා නම් එතුමා අර ලැටිර්ම හවුස් ප්‍රතිපත්තියද එතුමා
වෙලාව අවසාන කරන්න ගරු මන්ත්‍රීතුමා උත්තර කාලය අවසාන බොහොම තුතිය.
හොඳයි.
හරි බොහොම තුතිය. හරි
විශ්වාස අර්ථය
හොඳයි.
මම ඉවර කරන්න
ලාස්ට් මිනිට්.
මේ විශ්වාස භංගයේ අර්ථය බොහෝ දෙනා නිර්වත් කිරීමයි. මේ විශ්වාස භංගයේ අර්ථය ආණ්ඩුවේ තිබුණු සම්මුතිය දෙපළු කිරීමයි. මේ විශ්වාස භංගයේ අර්ථය මේ ආණ්ඩුව හෙට අනිද්දා බිඳ වැටෙන අනාගත ඉරණමකට යටත් කිරීමයි. මගේ වචනය අමාරු.
අලුත්ගමගේ මන්ත්‍රීතුමා විනාඩි 5ක් තියෙනවා. ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, මා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. අද මට කතාවක් නොතිබ්බත් කරුණාතිලක ගරු අමාත්‍යතුමා මට විනාඩි 5ක් ලබලා දීලා තිනවා. එතුමටත් මා ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම පහුගිය කාල පරිච්ඡේදේ පුරා විවිධ වූ කතාබස් වලට ලක් වෙමින් මේ රටේ මේ ගෙනාපු දෝෂාභියෝගයේ අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව මං හිතන්නේ මේ තුලින් එක්සත් ජාතික පක්ෂයේ යම් වැරදි මාර්ගයක ගියානම් අපිට ඒක නිවැරදි කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපි සුද්ධ වූ එක්සත් ජාතික පක්ෂයක් හදාගන්න අපි තරුණ මන්ත්‍රීවරු හැටියට අපි මේ පක්ෂය ඇතුලේ මේ කටයුතු සිද්ධ කරගෙන යනවා. එනිසා තමුන්නාන්සලා ගෙනාපු මේ ඒකාබද්ධය ගෙනාපු විශ්වාස භංග යෝජනාව තුළ අපේ විශ්වාසය අගමැතිතුමාට ගොඩනැගිලා හමාරයි. ගරු කතානායකතුමනි, මම කවියක් කියන්න මුළු සභාවට අහගන්න. අගමැති දුන් පරදෙනවයි දැම්ම නමුත් සද්දේ ගැලවුණාලු රජවරුන්ගේ සලු සභාව මැද්දේ හාව දෙසට විද නමුත් පඳුරකටයි වැද්දේ කුරුමානම වැරදුනාලු අද එකා බද්දේ. ගරු කතානායකතුමනි මේ විශ්වාස භංගය ගෙනල්ලා
පොයින්ට් ඔෆ් ඕඩර්
යම් කිසි කොටසක්
වැඩි පොයින්ට් ඔෆ් ඕඩර් පියල් මන්ත්‍රීතුමා
මේ සිද්ධිය සම්බන්ධව විශේෂයෙන්ම අපේ ආනන්ද මන්ත්‍රීතුමා
නෑ පොයින්ට් ඔෆ් ඕඩර්
කෙන්ද කතා කරන්න කියලා
ඔබතුමාගේ කතා දැන් පොයින්ට් ඔෆ් ඕඩර් කතා ගන්න ඕ
ගරු කතානායකතුමනි අද
පොයින්ට් ඔෆ් ඕඩර් වැරදි ලෙස පාවිච්චි කරන්න එපා
මේ අගමැතිතුමාට ගෙනාපු මේ දෝෂාභියෝග තුල විශ්වාස භංගයේ තුල අද සියලු දෙනාගේ විශ්වාසය ගොඩනැගිලා අපිටත් කවුරු හරි එරෙහි හිටියානම් අද අපේ පක්ෂයට එකතු වෙලා මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා මං හිතන්නේ ඒකාබද්ධයේ හෘද සාක්ෂියකට එකඟව ඡන්දය දෙනවා නම් දිය යුත්තේ අගමැතිතුමා ජයග්‍රහණය කිරීමට කියන එක මම බොහොම පැහැදිලිව කියනවා මම හිතන්නේ අගමැතිතුමා પરම්පරාවෙන් අගමැතිතුමා කිසි දවසක પરම්පරාවේ සල්ලි තිබිච්ච බොහොම වැදගත් වූ පවුලක කෙනෙක් කවදාවත් හොරකමට ලක් වෙච්ච කෙනෙක් නෙවෙයි තමුන්නාන්සලා මේ පක්ෂයේ ඉන්නකොට තමුන්නාසලා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට දෝෂාභියෝග කීයක් ගැනලා තියෙනවද විශ්වාස භංග යෝජනා කීයක් ගැනලා තියෙනවද ඒ වගේම තමුන්නාසලා දැනගන්න ඕන මේ මොකද්ද මේ බඳුන් කරේ
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා තව විනාඩි දෙකයි ඔබතුමාට
අද මේ ගැනලා තියෙන අගමැතිතුමාට පක්ෂව අද මේ සියලු දෙනා ඡන්දය දීලා අගමැතිතුමා ජයග්‍රහණය කිරීම සඳහා අද මං හිතන්නේ රවුෆ් ෆකීම් ඇමතුමා ඒ පොරොන්දු දුන්නා ඒ වගේම ද්‍රවිඩ පස්වල නායකයෝ පොරොන්දු දීලා තියෙනවා මම එක යෝජනාවක් කරන මේ වැදගත් අවස්ථාවේදී මේ රටේ කිසිම කෙනෙකුට මේ සුළු ජාතීන් සහ සිංහල මහ ජාතිය එකතු වෙලා මේ සියලු දෙනාට නායකත්ව දෙන එක්සත් ජාතික පක්ෂේ ඒ නිසා කිසිම දවසක ආණ්ඩුවක් පිටවන්න බැරි වෙනවා මේ සියලු දෙනා එකතු වුණ පක්ෂයට විතරයි අද තමුන්නාන්සලා කෑ ගහනවා තමුන්නාන්සලාගේ ද්‍රවිඩ නායකෙක් තමුන්නාන්සලාට ඉන්නවද මුස්ලිම් නායකෙක් තමුන්නාන්සලාට ඉන්නවද අද මේ සියලු නායක එකතු වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ එක්ක කියන එක මම බොහොම පැහැදිලිව කියනවා තමුන්නාන්සලා බලාගෙන හිටියා පහුගිය දවස්වල පත්තරවල එක එක විස්තර යනකොට හිතුවා අපි කොයි පත්තරද යන්නේ කියලා අපි යන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක අගමැතිතුමත් එක්ක කියන එක අපි වම් පැහැදිලිව කියනවා තමුන්නාන්සලා බලාගෙන ඉන්න ඇති
හොඳයි
තමුන්නාන්සලා බලාගෙන ඉන්න ඇති දැන් වටේයි කියලා මේක වැටෙන්නේ කවදාවත් මේක 2020 නෙවෙයි 25 නෙවෙයි 30 යනකල් අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව ගෙන යනවා
නෑ බොහොමචෝදේ ගරු මන්දේතුමා මාගේ බොහොමචෝදේ ගරු ශිවශක්ති ආනන්දන් Honorable Shivashakti Anandan. You have 5 minutes, huh? 5 minutes.
பிரதம அமைச்சருக்கு எதிரான இந்த நம்பிக்கையில்லா தீர்மானத்திலே எனக்கும் பேசுவதற்கு 5 நிமிடம் தந்தமையிட்டு உங்களுக்கு நன்றியை கூறிக்கொண்டு உண்மையிலே இந்த 2015 இந்த ஆட்சி மாற்றத்தை கொண்டு வந்ததிலே பெரிய பங்கு வகித்தவர்கள் தமிழ் மக்களும் முஸ்லீம் மக்களும் ஆனால் உண்மையிலே இந்த ஆட்சி மாற்றம் ஏற்பட்டு 3 வருடங்கள் கடந்திருக்கின்றன இந்த 3 வருட காலங்களுக்குள்ளே இந்த போர்னால் பாதிக்கப்பட்டிருக்கிற மக்கள் என்ற அன்றாட பிரச்சனைகளில் இருந்து ஒரு நிரந்தரமான அரசியல் தீர்வை காணுகிற வரைக்கும் இந்த அரசாங்கத்துக்கு தமிழ் தேசிய கூட்டமைப்பு நிபந்தனையின்றி 3 வருட காலம் வழங்கிய ஆதரவை குறிப்பாக இந்த 2 பிரதான கட்சிகளும் அதை நிறைவேற்றுவதிலே தவறு இருக்கிறது ஆகவே கடந்த 10 வருட காலம் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்சவனுடைய ஆட்சி காலத்திலே தமிழ் மக்களுக்கு இணைக்கப்பட்ட அத்தனை கொடுமைகள் அநீதிகளில் இருந்து தமிழ் மக்களுக்கு ஒரு நீதி நியாயம் கிடைக்க வேண்டுமென்றதுக்காக இந்த ஆட்சி மாற்றம் ஏற்பட்டது ஆகவே நீங்கள் 2 பிரதான கட்சிகளும் ஒன்றாக இருக்கும்போதுதான் நீண்ட காலமாக இந்த நாட்டிலே புரியோடி போயிருக்கிற இந்த இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தரமான அரசியல் தீர்வை காண முடியும் என்று சொல்லி நாங்கள் 3 வருட காலம் உங்களுக்கு இந்த அரசாங்கத்துக்கு ஆதரவை வழங்கியிருந்தாங்கள். ஆனால் இன்றைக்கு மூன்றாவது வருட காலத்திலே இந்த இரண்டு பிரதான கட்சிகளாக நீங்கள் ஒவ்வொருதரும் எதிரும் புதிருமாக இருந்து தமிழ் மக்களுக்கு நீங்கள் வழங்கிய வாக்குறுதிகள் அல்லது இந்த நாட்டிலே சிங்கள மக்களுக்கும் முஸ்லீம் மக்களுக்கு நீங்கள் வழங்கிய வாக்குறுதிகளில் இருந்து நீங்கள் இரண்டு கட்சிகளும் தவறு விலகி செல்கின்ற விடயமானது ஒட்டுமொத்தமாக இந்த தேசிய அரசாங்கத்தை ஆட்சிக்கு கொண்டு வந்த அனைத்து மக்களுக்கு நீங்கள் இழைக்கின்ற ஒரு பெரிய அநீதி மட்டுமல்லாமல் நீங்கள் இருவரும் இந்த இரண்டு வருட காலங்களுக்குள்ளே ஒன்றாக இருந்து இந்த பிரச்சனைக்கு தீர்வை காண தவறினால் மீண்டும் இந்த நாடு கடந்த காலத்திலே எப்படி ஒரு யுத்தத்துக்குள்ளே இந்த நாடு ஒரு பாரிய அழிவை சந்திச்சதோ அல்லது எவ்வளவு ஒரு பொருளாதார நெருக்கடி அழிவை சந்திச்சதோ அதே மாதிரி ஒரு பாரிய ஒரு அழிவை சந்திக்க வேண்டிய ஒரு நிலைமைக்குத்தான் நீங்கள் செல்கின்றீர்கள். ஆகவே எங்களை பொறுத்தவரை இந்த ஆட்சி மாற்றமானது இந்த நாட்டிலே நீண்ட காலமாக புரியோடி போயிருக்கிற தமிழ் மக்களினுடைய இனப்பிரச்சனைக்கான ஒரு நிரந்தரமான அரசியல் தீர்வு காண வேண்டும், இந்த யுத்தத்தினால் பாதிக்கப்பட்டிருக்கிற மக்களுக்கு ஒரு தீர்வு கிடைக்க வேண்டும், போர்க்குற்றம் மனித உரிமை மீறல்கள் போன்றவற்றுக்கு ஒரு தீர்வு நியாயம் கிடைக்க வேண்டும். இந்த அடிப்படையில் தான் இந்த ஆட்சி மாற்றம் கொண்டு வரப்பட்டது. ஆகவே இதில் இருந்து நீங்கள் இருவரும் விலகி இருக்க முடியாது. ஆகவே இந்த பிரச்சனையை தீர்ப்பதற்கு இருவரும் நீங்கள் ஒன்றுபட்டு இருக்க வேண்டிய தேவை இருக்கிறது. எங்களுக்கு நடைமுறையிலே பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கின்றன. இந்த சபையிலே நாங்கள் பல தடவை எங்களுடைய பிரச்சனைகளை நாங்கள் எடுத்து கூறியிருக்கின்றோம். அரசியல் கைதிகள் இன்றைக்கு 15 முதல் 20 வருட காலமாக அவர்களுக்கு விடுதலை இல்லை. காணாமல் ஆக்கப்பட்டவர்கள் இன்றைக்கு 405 நாட்கள் கடந்தும் 5 மாவட்டங்களிலே இன்றைக்கு தெருவோரமாக இருக்கிறார்கள். அவர்களை
ஏனென்று
ஏனென்று கூட இந்த அரசாங்கம் இத்தவரைக்கும் அந்த 405 நாட்கள் கடந்தும் அவர்களை கூப்பிட்டு இந்த பிரச்சனைக்கு ஒரு தீர்வு காணப்படவில்லை. இதுக்கு அப்பால் வடக்கிலையும் கிழக்கிலையும் இன்றைக்கு சாதாரண சிற்று ஊழியர்களில் இருந்து உயர் பதவி வகிக்கின்ற அரச ஊழியர்களை கூட இன்றைக்கு நீங்கள் தெற்கில் இருந்து தான் இன்றைக்கு அனுப்புகின்றீர்கள். உதாரணத்துக்கு வவுனியா மாவட்டத்துக்கு 3 வருடங்களுக்கு முன்பாக உள்நாட்டு அலுவல்கள் அமைச்சர் தென்பகுதியில் இருந்து ஒரு அரசாங்க அதிபரை கொண்டு வந்தால் 1 மாத காலத்துக்குள்ளே அந்த அரசாங்க அதிபரை மாற்றி தமிழ் பேசுகிற ஒருவரை நாங்கள் நியமிப்போம் என்று சொன்னார். ஆனால் அன்றைக்கு 3 வருடங்கள் கடந்து 3வது அரசாங்க அதிபரையும் நீங்கள் தென்பகுதியில் இருந்து தான் கொண்டு நியமித்திருக்கிறீர்கள். அதே மாதிரி வடக்கில் இருக்கக்கூடிய சகல திணைக்களங்களிலும் சாதாரண சிற்று ஊழியர்கள் தென்பகுதியில் இருக்கக்கூடியவர்கள் மொழி தெரியாதவர்களை கொண்டு வந்துதான் அரச ஊழியர்களாக நீங்கள் நியமித்திருக்கிறீர்கள். காணி விடயங்களை எடுத்துக்கொண்டால் இன்றைக்கும் காணி விடயங்கள் தொடர்பாக எந்த விதமான ஒரு பக்கம் படைத்தனப்பினர் கையகப்படுத்தி இருக்கிற காணிகள் விடுவிக்கப்படாமல் இருக்கிற அதே நேரத்தில் 2007 ஆம் ஆண்டு 2087 2 வர்த்தமானி அறிவித்தல் மூலம் மகாபலி அபிவிருத்தி அதிகார சபைக்கென்று கூறி இன்றைக்கு முல்லைத்தீவு மாவட்டம் பவுனியா மாவட்டம் அதே மாதிரி மாங்குளம் வரைக்கும் இந்த 2 வர்த்தமானி அறிவித்தல் மூலம் கிட்டத்தட்ட 360,000 ஏக்கர் காணி தமிழ் மக்களுக்கு சொந்தமான காணிகள் இன்றைக்கு மகாபலி அபிவிருத்தி அதிகார சபை அதை கையகப்படுத்தியிருக்கிறது. ஆகவே நீங்கள் கொண்டு வந்த 1987 ஆம் ஆண்டு வர்த்தமானி அறிவித்தலையும் 2007 ஆம் ஆண்டு கொண்டு வந்த அந்த வர்த்தமானி அறிவித்தலையும் ரத்து செய்து மகாபலி அபிவிருத்தி அதிகார சபைக்கு கையகப்படுத்தியிருக்கிற அந்த காணியை விடுவிக்க வேண்டும். வடக்குக்கு நீங்கள் மகாபலி தண்ணீர் நீரை கொண்டு வார்கள். காணி அதிகாரங்களை பொறுத்தவரை மாகாண சபைக்கு அது உட்படுத்தப்பட வேண்டும். இந்த காணிகளை கையகப்படுத்துவதாக இருந்தால் மாகாண சபையோடு மாகாணத்தினுடைய முதலமைச்சரோடு கலந்து ஆலோசிக்க வேண்டும். இப்படி நடைமுறையிலே எங்களுக்கு பலவிதமான பிரச்சனைகள் இருந்து கொண்டிருக்கிற இந்த நேரத்தில் தான் 3 வருட காலம் உங்களுக்கு இந்த ஆதரவை வழங்கியிருக்கு. ஆனால் நீங்கள் எந்த ஒரு தீர்வையும் காணாமல் காலம் கடத்தி இருக்கிறீர்கள். எங்களை இதில்
நீங்கள்
குறைந்தபட்சம் மிகுதியாக இருக்க போகிற இந்த 2 வருட காலத்துக்குள்ளேயும் நீங்கள் வழங்கிய வாக்குறுதிகளை நிறைவேற்ற வேண்டும். இந்த வாக்குறுதிகளில் இருந்து நீங்கள் விலகி செல்ல முடியாது என்பதை கூறி எனக்கு இந்த நேரத்தை தந்த உங்களுக்கு நன்றியை கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.